විපලේකනාදී පිළිගැන්වීම ගරු වරායහා නාවික මහත්තුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාව පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන දවාර්තාවේ වරායහා නාවික අමාත්‍යාංශ සම්බන්ධව කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 වරංගතුර අතර ප්‍රකාර නිරීක්ෂණ සහ ගනුලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු දුමින්ද දිසානායක මැතිතුමා පැමිණනේ. දයාසිරි ජයසේකර මැතිතුමා.
ගරු කථානායකතුමනි, තඹලගමුව ලක්විජයගම 13 කණුවන් ලිපිණේ පදිංචි HP ආනන්ද ජයරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කැලණිය ගෝනවල විජයරාම්පාර අංක 26 ඇලිරක් 2 දරන ස්ථානයේ පදිංචි NHK නවරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කළුගමුව පූගලපාර යන ලිපිණේ පදිංචි Y ජයසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
රෝහිණි කුමාරි විජයරත්න මහත්මිය.
ගරු කථානායකතුමනි, ඉනාමලුව ත්‍රිකුණාමලය පාර අංක 33 දරන ස්ථානයේහි පදිංචි KMVR මැණිකේ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
වසන්ත යපා බණ්ඩාර මන්ත්‍රී.
ගරු කථානායකතුමනි, පේරාදෙණියේ දවුලගල පාර අංක 91 දරන ස්ථානයේ පදිංචි JH නන්දන ජයමහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ආචාර්ය රංජිත් බණ්ඩාරවන්ත.
ගරු කථානායකතුමනි, කැලණිය වරාගොඩවත්ත අංක 340 දරන ස්ථානයේ පදිංචි දර්ශනී වික්‍රමරත්න කුඹලාතර මිනිවියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
වාචික පිළිතුර අපේක්ෂා කරන පසේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ප්‍රවාහන මැතිතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
සිවඥානම් ශ්‍රීතරන් ඉඩම් මැතිතුමාගෙන් ඇසීම.
ගරු කථානායකතුමනි, ආ උත්තරේ කිල්නොච්චි දිස්ත්‍රික්කයේ ස්ත්‍රීරෝ පදිංචි පවුල් වලට හිමි රජයේ ඉඩම් ප්‍රමාණය අක්කර 52,953 වේ. ආ එක රජයේ ඉඩම් සඳහා අධිකරු ජනාධිපතිතුමා විසින් කරලත් දීමනා පත්‍ර හිමි පවුල් සංඛ්‍යාව 3,873 හා සාමාජිකයන් සංඛ්‍යාව 12,358 ආ දෙක බලපත්‍ර හිමි පවුල් සංඛ්‍යාව 19,781 සහ සාමාජික සංඛ්‍යාව 63,321 ආ තුන බලපත්‍ර සහිත කොමුරු ඉඩම් ප්‍රමාණය අක්කර 5,888 ගොඩ ඉඩම් ප්‍රමාණය අක්කර 14,681 ඈ රජයේ ඉඩම් සංවර්ධනය කර බලපත්‍ර සහිත පදිංචිකරුවන් සඳහා දීමනා පත්‍ර ලබා දීම දැනටමත් සිදු කරමින් පවතී. එසේම නැවත පදිංචි කිරීමෙන් පසුව දැනටමත් දීවනා පත්‍ර 2682 කිල්නොච්චි දිස්ත්‍රික්කය සඳහා නිකුත් කර ඇත. තවද මේ වෙන විට දීවනා පත්‍ර නොමැති පුද්ගලයින්ට දීවනා පත්‍ර නිකුත් කිරීම සඳහා කටයුතු කරමින් පවතින බැවින් මෙම ගැටලු ඉදිරියේ විසඳී निराකරණය වෙනු ඇත. ඈ දෙක එවැනි ගැටලුවක් පවතින බව වාර්තා වී ඇත. ඒ සඳහා රජයේ ඉඩම්වල පදිංචි සිටින බලපත්‍ර හිමියන් සඳහා දීමනා පත්‍ර ලබා දීම කඩනෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන බැවින් ඉන්පසු මෙම ගැටලුව විසඳුමක් ලැබුණු ඇත. මෙම ගැටලුවට ඈ එක රජයේ ඉඩම් සඳහා සින්නක්කරොප්පු ලබා දීමක් සිදු කරනු නොලැබේ. රජයේ ඉඩම සඳහා අධිකරු ජනාධිපතිතුමා විසින් නිකුත් කරන දීමනා පත්‍ර ලබා දීම සිදු කරනු ලැබේ. ඈ දෙක මේ වෙන විට රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර නොමැති පවුල් සංඛ්‍යාව 14,019 සහ සාමාජික සංඛ්‍යාව 47,182 ඊ අදාළ නොවේ.
ගෞරව අමචර අවර්ගලේ, நீங்கள் இதில் சொன்னது போல ஏற்கனவே 51,000 குடும்பங்கள் கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்றன என்றும், அதிலே நீங்கள் 19,000 குடும்பங்களுக்கு காணி அனுமதி பத்திரங்கள் அல்லது அறுதி உறுதிகள் வழங்கப்பட்டிருப்பதாக குறிப்பிடுகின்றீர்கள். ஆனால் கிளிநொச்சி மாவட்டத்தினுடைய நகரப்பகுதியாக இருக்கின்ற கிளிநொச்சியை நகரசபையாக மாற்றுவதானால் இன்னும் அந்த நகரசபையினுடைய எல்லைக்குள்ளே இருக்கிற பல வீருக்கான காணி அனுமதி பத்திரங்கள் வழங்கப்படாமல் இருக்கிறது. நகரசபை வந்தால் அது லீசிங்காக மாறக்கூடிய ஒரு அபாய சூழல் உண்டு. அவை அந்த மக்கள் மிகப்பெரிய ஏக்கத்தோடு இருக்கிறார்கள். கிளிநொச்சி மாவட்டம் கிட்டத்தட்ட 50 ஆண்டுகளிலே பெருநகரமாக வளர்ச்சி பெற தொடங்கியிருந்தாலும் இன்றைய கிட்டத்தட்ட 70 வருஷங்களாகியும் அங்கிருக்கிற மக்களுக்கான காணி உறுதிகள் வழங்கப்படாமல் இருப்பது ஒரு மிக துரதிருஷ்டவசமானது. இதற்கான தீர்வாக என்ன அமையும்?
சாமானிய ரஜே இடம் வலட் சின்னக்கர உப்பு லபாதேன்ன தீமனா பத்திர சமய லபாதேன்னு ரஜே இடத்தையே பாவத்தின பது இடம் வலட் பது கிரமே அடுத்த சமய தேன்னு அவருத்தி ஏ பாத்த தேனவா அனுநாம அவருத்து பாத்த தேனவா ஏ ஆக்கிட்டு சமய கெரேன்னு அப்படி புலுவந்தராய்க்கு பின்னே கெல்நோச்சியே உதுமாக பிரச்சனைட்டு தீமனா பத்திர இத்திரியாயிட்ட தேண்டு அப்படி கடையுத்து கரணுமா இவாகேமா அப்படி இதாக அக்கற கட்டி லட்சயா லபாதீமே விசேஷ வடசட்டானா தீனுவா ஏகமுத் ஹெம பிராதீசிலேகம் கொட்டாசிகம் ஹெம நகருக்கும ஏத்தியன பிரச்சனை பிள்ளி பந்து அப்படி அதால கடையுத்து கரணுமா.
கௌரவ அமைச்சர் அவர்களே, இப்பொழுது கிளிநொச்சி நகரத்திலே காணி அனுமதி பத்திரங்கள் வழங்கப்பட்டிருக்கு. 50-70 வருஷங்களுக்கு மேலாக அந்த மக்கள் அதிலே வாழ்கிறார்கள். அவர்களுக்கு இப்ப திரும்ப 70 வருஷங்களுக்கு பிறகு அவர்களுக்கு அனுமதி காணி அனுமதி பத்திரம் உண்டு, அறுதி உறுதிதான் வழங்கப்படையில். அறுதி உறுதி வழங்கப்பட இல்லை என்றால் நகரசபையாக அது மாறினால் அது லீசிங்காக மாற வேண்டிய ஒரு அபாய சூழல் உண்டு. அவர்களுக்கு ஏன் 70 வருஷமா இருக்கிறவர்களுக்கு ஏன் அறுதி உறுதியை வழங்க முடியாது?
சின்னக்கர உப்பு லபா எனியமட்ட சுசுகாங் தீனாயிட்ட அப்படி சின்னக்கர உப்பு லபாதுன்னு புழுவான். நமுத் அப்படி மேவன கூட்டா இடாங் சம்வர்தன ஆஞ்சா பணத்தை அடுத்து கடலுவாக தீனோ அவருது ஹெத்தா கூட தேஹா முகத இடாங் சம்வர்தன ஆஞ்சா பணத்தை தும்பாரா சம்சோதனை விழா தீனவா. நமுத் அப்படி கெலப்பென விதியட்டு தாம நெஹ இனிசா கெல்நொக்கியட்ட யாப்பேன் எடுத்துறா நிமே முழு நடரம கெலப்பென ஆகாரிட்ட பலப்பான ஆகாரிட்ட ஜனதாவுக்கு ஐத்திய லபாதேண்ட அவசிய கடையுத்து அப்பி ஜனட்ட லங்கதி அப்பி பார்லிமெண்ட் துறை எதிர்பார் கரணுமா. இதை கூட உபத்துமா நடத்திய சாதாரணமே அப்பிட்ட கிள்நொச்சியது மெதவச்சியது கிளா பிரச்சன நெஹ அப்பி எகா சமானவ இடம் பிரச்சனை சேலும ஜனதாவட்ட துருடங்க நிகர முஸ்லீம் ஜனதா வேண்ட புழுவாங் தமிழ் ஜனதா வேண்ட புழுவாங் சிங்கள வேண்ட புழுவாங் எக்கம ரடக எக்கம நீதியா கே நடத்தி தமாய் இடம் வட சட்ட அனஸ்கரா நீங்க முன்னாசல சகையாக்கி தண்டேபா.
எஸ்
கௌரவ அமைச்சர் அவர்களே, நான் காணி அனுமதி பத்திரங்கள் நீங்கள் ஏதோ வேற வேற விடயங்கள் பலது சொல்றீர்கள். நான் இருக்கிற பிறந்து வளர்ந்த காணி வட்டக்கட்சியில இலங்கையிலேயே முதன் முதல் படித்த வாலிபர்களை கொண்டு குடியேற்றம் செய்யப்பட்ட ஒரு இடம் வட்டக்கட்சி. இலங்கையில முதன் முதலாக நீங்க வரலாறுகளை படித்து பார்த்தால் தெரியும், இலங்கையில முதன் முதல் படித்த வாலிபர்களை குடியேற்றின ஒரே இடம் இலங்கையில வட்டக்கட்சி. அந்த வட்டக்கட்சியில இருக்கிற நான் இருக்கிற காணி 53ஆம் ஆண்டுல வழங்கப்பட்ட காணி. இன்றைக்கும் காணி அனுமதி பத்திரத்தோடு தான் இருக்கு, அதுக்கு அறுதி உறுதி இதுவரையும் கிடைக்கல. இதே போல பல்லாயிரக்கணக்கானவர்கள் கிளிநொச்சி மாவட்டத்தில் குடியேற்றம் செய்யப்பட்ட பல பூர்வீக கிராமங்கள் உண்டு. அக்கராயன், உருத்திரபுரம், பன்னீரிக்குளம், இப்படி பல பல கிராமங்கள் உண்டு. இந்த கிராமங்களுடைய மக்கள் தங்களுடைய காணியின் அறுதி உறுதிகளை பேங்கில அடைய வச்சோ அல்லது தங்களுக்கான காணிகளை பிள்ளைகளுக்கு பிரித்து கொடுக்கறதுலயோ இன்றைக்கு எத்தனை பரம்பரை மாறிட்டு 70 வருஷங்கள்ல யோசிச்சு பாருங்கள். பிள்ளைகளே 3-4 பரம்பரையா மாறிட்டு அவர்களை பிரித்து கொடுக்கறதுல கூட அவர்கள் நிறைய பிரச்சனைகளை எதிர்கொள்றாரு. அப்ப இந்த காணியின் உறுதிகள் வழங்கப்படாமையாலதான் கிளிநொச்சியில பல்வேறுபட்ட நெருக்கடிகள் உண்டு. ஆகவே தயவு செய்து இது நீங்க சொல்ற மாதிரி மதவாச்சி அங்க இருக்கு இங்கே இருக்கின்ற இது 70 வருஷமாக இருக்கிற ஒரு பிரச்சனைய அங்க மட்டுமல்ல, இது ஏற்கனவே கொடுக்கப்பட்ட சிலருக்கு காணி உறுதி வழங்கப்பட்டிருக்கு. இப்ப இந்த காணிக்கு பக்கத்து காணிக்கு காணி அறுதி உறுதி வழங்கப்பட்டிருக்கு, ஆனா அதே நேரம் பல பேருக்கு வழங்கப்படாமல் இருக்கு. தயவு செய்து இந்த உறுதிய நாடு கிளிநொச்சி மாவட்டத்தில் 53 ஆண்டுகளிலிருந்து ஒரு கால வரையறைக்குள்ள வழங்கப்பட வேண்டும். இலங்கையிலேயே நகரசபையோ அல்லது மாநகரசபையோ இல்லாத ஒரே ஒரு மாவட்டம், ரெண்டு மாவட்டம் ஒன்று முல்லைத்தீவும் கிளிநொச்சி. இந்த கிளிநொச்சிக்கு ஒரு நகரசபை பெறுவதற்கான பூர்வாங்க வேலைகள் கிட்டத்தட்ட பூர்த்தியாகிருக்கு. இந்த பூர்வாங்க வேலைகள் நடக்கிற பொழுது அந்த மக்களுக்கு ஒரு பாரிய ஆபத்து இருக்குது, இந்த காணிக்கான உறுதிகள் வழங்கப்படாம தயவுசெய்து சரியான முறையில் அணுகப்படணுமே தவிர, இப்ப நாங்கள் இதுக்கு ஒரு நீண்ட விளக்கங்களை அல்லது எல்லா இடத்திலும் அப்படித்தான் சொல்வதை விட இது ஒரு விசேடமான பிரச்சனையாக நீங்கள் கருத வேண்டும் என்று நான் இந்த இடத்துல தங்கள்கிட்ட தயமாக கேட்டுக்
கொள்கின்றேன். அப்படியே சார்லஸ் மந்திரித்துமா காரணம் எதிர்பார்த்து கரா தமிழ்நாசரக பிரதேசி இடாங் கோமசாரீஸ்வரே கிட்ட மலையை பாவல நியாயக்கிழமாம உபதேசம்னா இடாங்க மாத்திய லேகாந்துமாட்ட வாகாமே கடையுத்து கரான் கேலா ஏ அனுவ தீமனா பாத்திர தேண்ட புல்வான் சின்னக்கர ஏகைக கிரம தீயனவா ஏ ஏ எனிசா மன் புல்வந்தரா இக்மனி தமிழ்நாசுக்கே பிரச்சனைட்டு ஏ உத்தர சபையாண்டு மன் புல்வந்தரன் தமிழ்நாசு சம்பந்த கரலா அவை இடாங்க மாத்திய லேகாந்துமாட்ட கேலா இப்பிரச்சனை விசந்தாண்டு கடையுத்து கரான்னா.
ஹனரபிள் முஜிபுர் ரஹமான்
ஹானா கரு
அக்ராமத்துமாகி முதல்லமத்துமா
மகி கேக்கிறமே
கரு கதாநாயகத்துமணி பிரசாங்க ஆ எக்க 2020 ஒக்டோபர் மாச 27 தினட்ட ஸ்ரீலங்கா போலீசே சககார போலீஸ் அதிகாரி தனத்துறை புறப்பாடு 91 காந்தா போலீஸ் அதிகாரி தனத்துறை புறப்பாடு 15 வசேன் சமஸ்த புறப்பாடு 106 எத்த அங்க தேக்க ஓவு எமினும் தேக்கே தீனோ புறப்பாடு டிக்க ஜேஷ்ட நியோஜ போலீஸ் பதவி நெஹ நியோஜ போலீஸ் பதி 8 ஜேஷ்ட போலீஸ் அதிகாரி 38 காந்தா ஜேஷ்ட போலீஸ் அதிகாரி நெஹ போலீஸ் அதிகாரி 84 காந்தா போலீஸ் அதிகாரி 3 சககார போலீஸ் அதிகாரி 91 காந்தா சககார போலீஸ் அதிகாரி 15 பிரதான போலீஸ் பரீட்சக 11 காந்தா பிரதான போலீஸ் பரீட்சக 3 போலீஸ் பரீட்சக 592 காந்தா போலீஸ் பரீட்சக 90 உப போலீஸ் பரீட்சக 227 காந்தா உப போலீஸ் பரீட்சக 15 உப போலீஸ் பரீட்சக பிரவான் 48 மகாசரையன் 78 மகாசரையன் இருதுரு 49 போலீஸ் சரையன் 596 காந்தா போலீஸ் சரையன் 37 போலீஸ் கொஸ்தாப்பல் வரு தாசேதாஸ் 808 காந்தா போலீஸ் கொஸ்தாப்பல் 311 போலீஸ் சரையன் ரீதுரு 95 போலீஸ் கொஸ்தாப்பல் ரீதுரு 442 அங்க துண அங்க விசை அலேரக் பிந்துவை துணை ஹத்தை துணை அலேரக் தேசிய துணை அலேரக் துணை பிந்துவை துணை ஹய ஹா 2020 பிப்ரவரி 15 தினத்தி சஹா அங்க விசை அலேரக் பிந்துவை பஹாய் அனுத்துன அலேரக் தேசிய துணை அலேரக் பிந்துவை பனஸ்பா ஹா 2020 துணை 26 தினத்தி அமாத்திய மண்டல தீர்ண சா ஜாதிக போலீஸ் கமிஷன் சபாவே வெட்டுப் சா சேவக் கமிஷன் சபாவே சா கலமனாக்கார சேவா டிபார்ட்மெண்ட் ஏகங்கதாவின் அனுமதிய மத தீர்காலீன உசஸ்வீம் லபா நொசிட்டி போலீஸ் கொஸ்தாப்பல் தனத்துறை சித போலீஸ் பரீட்சக தனத்துறை தக்வா காந்தாசா பிரிம் போலீஸ் பரீட்ச நெடுதரையன் எக்வரக் பமனக் பலபான பரிதி அதியர் ஹதரக் யட்டதே உசஸ்வீம் லபாதி எத அங்க ஹதர நெத மேதி அனுமதி தனத்துறைகள் புறப்பாடு நொசலகா உசஸ்வீம் லபாதி மேதி மெம தனத்துறை தரநாட்ட புத்கலிக வனசே இஸ்திர காரிய மண்டல தனத்துறையின் பெஹரவ எத்துக்கிற எத மெம உசஸ்வீம் ஹேத்துவின் ஸ்ரீலங்கா போலீசிய நித்திய சேவைய தனட்ட இஸ்திர தனத்துறை சங்கியாவை இகலயாமாக சித்வியை நொமதி அத்தர அனுமத பந்தவாகினி உசஸ்வீம் பட்டிப்பாட்டிய துல எயி சந்தான் சீலு சூசுகம் நியமதி பரிதி சம்பூர்ண கருத்திபூ நிர்தாரின்ட்டு உசஸ்வீம் லபாதி எத பஹா ஜேஷ்ட போலீஸ் அதிகாரி சா நியோஜ போலீஸ் பதி தனத்துறை வெட ஆவரணிக்கிறீம் சந்தா தீயதி உசஸ்வீம் காலானுரூபி உசஸ்வீம் நோவே அனுமதி தந்துருவல சங்கியாத்துல ஜேஷ்ட போலீஸ் அதிகாரி சா நியோஜ போலீஸ் பதி தனத்துறை சந்தா உசஸ்கிரீமட்ட அனுமதி பட்டிப்பாட்டியட்ட அனுகூலவ நியமித சுசுகாம் சப்புரா எத்தி நிர்தாரி நொமதிவீம ஹேத்துவேன் ஸ்ரீலங்கா போலீசிய துல பரிபாலன கெட்டலு அவம கரகனீம பினிச ராஜசேவா கமிஷன் சபாவே காரிய பட்டிப்பாட்டுக ரீதி 118 விதிவிதான பரிதி தனத்துறை ராஜகாரி இட்டுக்குதீமே 11 அட்டென்டு டியூட்டிஸ் ஜேஷ்ட போலீஸ் அதிகாரி தனத்துறை ஜேஷ்டதாவே அனுவ நிர்தாரி 9 நியோஜ போலீஸ் பதி லிசத போலீஸ் அதிகாரி தனத்துறை ஜேஷ்டாவே அனுவ நிர்தாரி 38 ஜேஷ்ட போலீஸ் அதிகாரி லிசத ஜாதிக போலீஸ் கமிஷன் சபாவ பத்கர எத அனுமதி பதவாங்கி உசஸ்கீம் பட்டிப்பாட்டிட்டு அனு வை சந்தான் அனுக்கு சுசுகம் வல்ட்டு அமதரவ ஜேஷ்ட போலீஸ் அதிகாரி தனத்துண்டு உசஸ்வீம் சந்தா போலீஸ் அதிகாரி வரிக்கு வசர ஹதரக்து நியோஜ போலீஸ் பதி தனத்துண்டு உசஸ்வீம் சந்தா ஜேஷ்ட போலீஸ் அதிகாரி வரிக்கு வசர ஹதக்து சேவா காலே சம்பூர்ண கலித்துய ஹய பிரதான போலீஸ் பரீட்சை தனத்துறை சிட்ட சககார போலீஸ் அதிகாரி தனத்துறை தக்வா காலானுரூபி உசஸ்வீம் லபாதி நொமெத රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යපටිපාටික රීති සංග්‍රහ 118 වගන්ති ප්‍රකාර අනුමත කාර්ය මණ්ඩලය තුල පවත්නා පුරප්පාඩු කිසියම් සන්තරක් සඳහා පත් කිරීමට එම තනතුරට අදාළ බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය සඳහන් සුදුසුකම් සපුරා ඇති රජයේ නිලධාරියෙක් නොමැති අවස්ථාවකදී එම තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා වඩා සුදුසු නිලධාරියා පත් කිරීමට බලතල පැවති ඇත්තේ පත්වීම් බලතරය විතේය. ආ පැන නොනගී
නායකතුමනි, අතුරු ප්‍රශ්න දෙකක්. ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම දැන් දේශාත්ත්වයෙන් ඉහළින් සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වැඩ බලන සහකාර පොලිස් අධිකාරීවරුන් වශයෙන් පත්කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පතිතුමාගේ නිර්දේශය අනුව පොලිස් කොමිෂන් සභාව අනුමැතිය සඳහා යැවීමට සූදානම් කළ තිබුණ 2020 8 මාසේ 22 දින සහ 2020 10 14 දින ප්‍රධාන පොලිස් පරීක්ෂවරුන්ගේ අයාපත් වාර්තා කැඳවල තිබුණා පොලිස් කොමිෂන් සභාව විසින්. අන්තිමේදී මේක අවලංගු කරා. ඒ අවලංගු කරේ කුමන පදනමක් යටද කියලා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව්, ඒ අවලංගු කරනවා නම් කරන්න ඇත්තේ ඔවුන්ට ඒ සුදුසුකම් නැති නිසා. මොකද පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරිය තනතුරට පත් කරන්නට යම්කිසි ක්‍රියාපටිපාටියක් තියෙනවා. මේ පොලිස් කොමිෂන් සභාව මගින් අනුමත කළා. ඒ ක්‍රියාපටිපාටියට අනුව තමයි ඔවුන්ව උසස් වීම දෙන්න. ඔවුන්ට කාලානුරූපී උසස් වීම ලබා දෙන්නේ නැහැ. ඒක නිසා කාලානුරූපී උපස්සෙන් සමග මේ උසස් වීම ක්‍රමය සංසන්දනය කරන්න බෑ.
අනිත් එක දැන් මේ හැම තනතුරකටම දැන් පහලින් ඉන්න නිලධාරීන් ඉහත වේකන්සීස් ආවම ඒව ආවරණය කරන්න පත් කරනවා. එහෙම තමයි මම හිතන්නේ මේ නියෝජ්‍ය පොලිස් පණි තනතුරත් ආවරණය කරන්න පත් කරා. එතකොටද මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ඉන්න ජ්‍යෙෂ්ඨයන්ව ඒ ආවරණය සඳහා ඒ පත් නොකරන්නේ?
ඔව්, ඒක තමයි. ඒ ආවරණය සඳහා පත් කරන්න තියෙන ප්‍රතිපාදන තියෙන්නේ අර උසස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර සඳහා පමණයි. නමුත් ඇත්ත වශයෙන්ම මම උනත් දැන් වැඩ බාරගන්නේ සවුඳ. මං හිතන්නේ මේ ප්‍රශ්නේ මුතුමා ඉතා හොඳ අහපේක. ඒ ප්‍රශ්නේ පිළිබඳ ඔවුන්ගේ යම් කිසි අඩුපාඩුවක් දුක් ගැන වෙලා තිනවා අනිවාර්යෙන් මම සම්බන්ධයෙන් බලන බව මේ අවස්ථාවේදී කියා සිටිනවා.
තුදී ගරු එමෙතුමා, ඔබතුමා අද වැඩ බාර ගන්න ප්‍රකාශ කළා. මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා වහාම මේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දීර්ඝ කාලයක් ඉන්නවා උසස් වීම නොමැතිව ඔවුන්ගේ කටයුතු සඳහා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා. කොහොමද?
ජගත් කුමාර මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමා
සමුදන්න ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, අයන්නේ එක සමුදි සංවර්ධන නිලධාරීන් 21,705 සමුර්ධි 2 සමුර්ධි කළමනාකාරවරුන් 2326 වෙනත් නිලධාරීන් සංඛ්‍යාව වෙන්මෙන් වශයෙන් ඇමුණුම එකෙහි සඳහන් වෙනවා. මන්ත්‍රීතුමා මම කියවන්න ඕනේ නැහනේ, ඇමුණුම එකෙහි සඳහන් වෙනවා. ළඟට ආයන්න සමුජි සංවන්ද නිලධාරී තනතුරේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින බව පිළිගන්නවා. මෙම දෙපාර්තමේන්තුවට 2019 වර්ෂයේ අවසන් වරට අනුමත කර තිබූ කාර්යමණ්ඩල සංවිතය තුළ ග්‍රාම නිලධාරී වසම් 1642 සඳහා නිලධාරීන් අඩුවෙන් අනුමත කර ඇත. එම තනතුරු සංඛ්‍යාව මේ වන විට පුරප්පාඩුව පවතී. AN2 දැනට සකස් කර ඇති යෝජිත කාර්යමණ්ඩල සංවිතයට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා දීමෙන් පසුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරනවා. AN3 මෙම දෙපාර්තමේන්තුවට අවශ්‍ය කාර්යමණ්ඩලය හා සංවිධාන ව්‍යුහය අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව මේ වන විටත් සකස් කර අවසන්ව තියෙනවා. ඒ සඳහා අවසන් අනුමැතිය ලැබුණු පසු පුරප්පාඩු පිරවීමට අපි කටයුතු කරනවා. AN1 සමුදි සංවර්ධන නිලධාරීන් හා සමුදි ව්‍යාපාරයේ ගැටලු විසඳන බව සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා. පිටු අංක 67 ඒ පිළිබඳව සඳහන් වෙනවා. ඒ අනුව අපි කටයුතු කරනවා ගරු කතානායකතුමනි. ඈන්නේ දෙක 2015 වර්ෂයට පෙර පැවති රජය විසින් 2013 අංක 1 දරන දිවිනැගුම පනත මගින් දිවිනැගුම දෙපාර්තමේන්තුව පිහිටවන ලදී. අදාළ පනතේ 44E2 හා E3 වගන්ති යටතේ වන මුල් සේවා හා නව සේවා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කරන ලදී. ඇනෙ 3 බහුතර සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීම සම්බන්ධව පැන නැගී තිබූ ගැටලු මේ වෙන විට විසඳමින් පවතිනවා. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපි රාජපරිපාලන අමාත්‍යතුමා සමගත්, රාජපරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමගත් මීට දින දෙකකට කලින් සාකච්ඡා කරා. ඒ අනුව අපි ආපු එකඟතාවයන් තුළ අපි අමාත්‍යාංශය හරහා රාජපරිපාලන අමාත්‍යාංශයට දැනුම් දීමෙන් පස්සේ අපිට පුළුවන් මේ ගැටලු සම්පූර්ණයෙන්ම निराකරණය කරන්න. E1 ඇතැම් විශ්‍රාම වැටුප් හිමිකම නොලැබීමට හේතු වූ කරුණු කවරේද? ඇතැම් නිලධාරීන් කණ්ඩායමක් විසින් පරිපාලන තීරණ සම්බන්ධයෙන් විවිධ අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹී තිබීම හා බහුතර නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනුවල පවතින විවිධ අඩුපාඩු ඔවුන් විසින් සම්පූර්ණ නොකිරීම නිසා එම ගොනු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යැවීමට නොහැකි වීම බලපා තියෙනවා. යන්නේ 2 නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් අංශයක් ස්ථාපිත කර ඇත. මේ වන විට විශ්‍රාම ගිය නිලධාරීන් 75 දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර සෙසු නිලධාරීන්ගේ ලිපිගොනුවල පවතින විවිධ අඩුපාඩු සකස් කර කඩිනමින් ප්‍රධාන කාර්යාලයට ලබා දෙස ලෙස දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රාදේශීය කාර්යාලවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. ඒ වගේම අපි පැවති සාකච්ඡාවේදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසිනුත් යම් යම් එකඟතාවයන් වලට ආවා මේ ගැටලු පවතින තත්ත්වයන් තුළ ඒක කඩිනම් කරන්න ගරු කතානායකතුමනි අපිට පුළුවන් වෙනවා ඒ කඩිනම් කරලා ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න. යන්නේ 3 විශ්‍රාම ලැබූ එක් නිලධාරියා හෝ මියගිය තැනැත්තන්ගේ පවුලේ අය විසින් තම විශ්‍රාම වැටුප් හිමිකම ලබා ගැනීම සඳහා අවශ්‍ය ලිපිගොනුව සම්පූර්ණ කළ දින සිට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත. ආයන්න පැන නොනගී.
ගරු ඇමතුමාට ස්තුතිවන්ත වෙන ගමන් මම මතක් කරනවා ඒකම ගරු ඇමතුමනි අපි ඇවිල්ලා ආණ්ඩුවත් අවුරුද්දක් වෙනවා තව මාස 6කින් මට ආයි මේ ප්‍රශ්න ටිකම අහන්න තියන්නේ නැතුව මේ කටයුත්ත කරන්න කියලා ඉක්මනින්ම ස්ථිර කිරීම. ඒ එක්කම ගරු ඇමතුමාගෙන් මම පළවෙනි ප්‍රශ්නය අහන්න තියෙන්නේ ඇමතුමනි සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් සියල්ලම බැංකුවේ සහ සමාජ ආරක්ෂණ ඇතුළු සියල්ල සමෘද්ධි ලාභීන්ගේ අරමුදල්. ඒ අරමුදල් පහුගිය කාලේ වැරදි විදියට භාවිතා කරපු බව ඔබතුමා දන්නවා. මම ගිය සතියේත් කිව්වා. ඒ වගේම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඇමතිවරයා විදියට ඉන්න කාලේ එතුමා එදා කිව්වා එතුමා ලිත් ගැහුවේ නැහැ කියලා. එතුමාට වැඩි කලක් ඉන්න ලබා දුන්නේ නැහැ හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා කිව්වා ලිත් ගැහුවේ නැහැ කියලා. නමුත් ඒ හැම ආණ්ඩුවකම ලිත් ගහන්නේ අවුරුද්දේ මුල. එතකොට ඒ ඇමතිවරයා විදියට එතුමා ඉන්න කාලේ ගරු කතානායකතුමනි නයෝජනා ක්‍රමයක් 104ට ආරම්භ කරලා ඒ නයෝජනා ක්‍රමයේ නීත්‍යානුකූල චක්‍රලේඛන වලින් පිටව ලබා දුන්නා. ඒ සමෘද්ධි ලාභීන් රුපියල් 10-5 ආදී වශයෙන් බැංකුවට ඉතුරු කරපු අහිංසක මිනිසුන්ගේ මුදල්. ඒ මුදල් විශාල ප්‍රමාණයක් සමෘද්ධි බැංකුවේ සාමාන්‍ය කියාදාමේ ණය දෙන කියාදාමයට විරුද්ධව එතුමාගේ කාලයේ ලබා දුන්නා. ඒ ලබා දුන්න ණය විශාල ප්‍රමාණයක් තවමත් අය වෙලා නැහැ කියන කාරණාව පැහැදිලි. ඒ සම්බන්ධයෙන් ඔබතුමා ඉදිරියේ ගන්න ක්‍රියාමාර්ග මොකද්ද? මොකද මේ ණය දුන්නේ එස්.එස්. ජාතික පක්ෂයේ හිතවතුන්ට සමෘද්ධි ව්‍යාපාරයෙන් පිටායටත් ලබා දුන්නා. විශේෂයෙන් හම්බන්තොට විශාල ප්‍රමාණයකට දීලා තියෙනවා. ඒ නිසා ඒවා අය කරගන්න වැඩපිළිවෙලක් හදනවද? ඒ වගේම ඒ සම්බන්ධව නීතියානුකූල පියවරක් ගන්නවද කියලා දරගන්නවා.
රු කතානායකතුමනි, ඒ අතුරු ප්‍රශ්නේ කොටස් දෙකක් තිබ්බා. පළවෙනි කාරණාව දිහා බැලුවාම මේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තියෙන ගැටලු අපිට ඉතාම කඩිනමින් විසඳන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව ඒ ප්‍රශ්න විසඳීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නැතුව එම ප්‍රශ්නය දිග්ගැස්සීම සඳහා කටයුතු කිරීම තමයි මෙම සේවකයන්ගේ ප්‍රශ්නය විසඳාගන්න නොහැකි තත්වයකට ගියේ. නමුත් දැන් අපි ඉතා පැහැදිලිව ඒ අදාළ කටයුතු සිදු කරලා තියෙනවා. අපිට පුළුවන් වෙයි ඉතාම කඩිනමින් මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීලා සේවකයන්ට සතුටින් තමන්ගේ සේවා කාලය තුළ කටයුතු කරන්න අවශ්‍ය අවකාශය ලබා දෙන්නත් විශ්‍රාම සෝය විශ්‍රාම ගියාට පස්සේ ඒ විශ්‍රාම ජීවිතය ගත කරන්න. ඊළඟට සමෘද්ධි අරමුදල විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ අරමුදලත් බැංකු අරමුදලත් බරපතල ලෙස අවභාවිතා වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර අපි මේ වෙනකොට ලබා ගනිමින් පවතිනවා. ඒ විශේෂයෙන්ම මේ ණය ලබා දීමත් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමත් පැහැදිලිවම දේශපාලනීකරණය කිරීමක් කරා වගේම විශේෂයෙන්ම කඩිනම් කරලා මේක ලබා දෙන්න කටයුතු කරේ 2018-19 කියන වර්ෂ තුල ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. එයින්ද මේ ණය අය කිරීමට අපි කටයුතු කරනවා ගරු කථානායකතුමනි. මොකද අපි මේක අහිංසක දුප්පත් ජනතාවගේ ඉතුරු කිරීම වලින් සැදුම්ලත් මුදල් එයින්ද අපි අය කර ගැනීමට කටයුතු කරනවා වගේම දැන් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළ තියෙන අයවැය ලේඛනය තුළ සමෘද්ධි ප්‍රතිලාභීන් ව්‍යවසායිකයන් බවට පරිවර්තනය කරලා ඔවුන් තවදුරටත් අඩු ආදායම්ලාභී මට්ටමක තියන්නේ නැතුව ඔවුන්ව මැදි ආදායම් ලබන කණ්ඩායමක් බවට පරිවර්තනය කරන්න අපි ඉතාම අඩු පොලියට ණය ලබා දෙන්නත් ඔවුන්ට උපදේශන කටයුතු කරන්නත් තාක්ෂණික දැනුම ලබා දෙන්නත් ව්‍යවසායකත්ව පුහුණුව ලබා දෙන්නත් අවශ්‍ය වැඩ කටයුතු කරනවා.
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය පහුගිය ආණ්ඩුව මේ සමෘද්ධි අරමුදල් භාවිතා කරා තමන්ගේ හිතවත්කම් දේශපාලන ඕනෑකම් වලට හිතුව විදියට. දයාගමගේ ඇමතිතුමාගේ කාලේ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් බැංකුවෙන් පත්තීන් ලබා දුන්නා. සමෘද්ධි බැංකුවෙන් පත්තීන් ලබා දීලා නැහැ ඉතිහාසයේ කවදාවත්. බැංකුව කියන්නේ දුප්පත් මිනිස්සු එකතු කරපු අරමුදල. ඒ අරමුදලෙන් එහෙම පරිණඩි ගෙවන්න බෑ. නමුත් ඒ අරමුදල භාවිතා කරලා පත්තීන් 2000 ගණනක් දුන්නා එක ළමයකට 27,910 වැටුපක් එනකොට. ඒ පත්තීන් ලබා දෙනකොට ඊට කලින් අවුරුදු 5-6ක් පරිගණක සහකාරවරු විදියට බැංකුවල තාවකාලික පදනමින් වැඩ කරපු ළමයි ටික සියලු දෙනා ඉවතට දැම්මා. එක්සත් ජාතික පාසිකයන් තෝරලා දුන්නේ. එතකොට ඒ හරහා විශාල අසාධාරණයක් පිරිසකට වුණා. ඒ නිසා ඒ අසාධාරණයේ නිවැරදි කරන්න ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? සැබවින්ම මේ පරිගණක සහකාරවරු විදියට දැනට කටයුතු කරන ඒ අය සම්බන්ධයෙන් ඔබතුමා ගන්න ක්‍රියා මාර්ග නිසා උන්ට රැකියා සුරක්ෂිතතාවක් ඇති කරන කටයුතු කරනවා කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමගම ඒ පරිගණක ක්‍රියාකාරකරු හැටියට කටයුතු කරපු ඒ නිලධාරීන්ගේ සේවය අවසන් කළා. පැවති රජයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය මත නවපත් කිරීම සිදු කිරීම සිදු කරා. මං හිතන්නේ ඒක සිදු කරපු බලවත් අසාධාරණයක්. හැබැයි අපි ඒ ක්‍රමය අපේ ආණ්ඩුව යටතේ අනුගමනය කරන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා ගරු කථානායකතුමනි, මේ කාර්ය මණ්ඩල අනුමැතියක්වත් නැතුව රටේ පවතින ග්‍රාම සේවා සම්පූර්ණයෙන්ම ආවරණය නොවෙන්න කාර්ය මණ්ඩලය අනුමත කරගෙන අපි දැක්කා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් බදවා ගැනීමේ මුවාවෙන් මැතිවරණයට සූදානම් වීම සඳහා විවිධ සම්මුඛ පරීක්ෂණ පවා පවත්වලා තියෙනවා ගරු කථානායකතුමනි. ඉතින් අපි මේ සියල්ල නිරවුල් කරන්න අවශ්‍ය වැඩ කටයුතු මේ වෙනකොට සකස් කරගනිමින් පවතිනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනි ගරු කථානායකතුමනි, ඉතාම කනගාටුවෙන් මම මේ කාරණාව කියන්නේ සමෘද්ධි ව්‍යාපාරය මේ රටේ අහිංසක දිළිඳු ජනතාව නගා සිටුවීම සඳහා ඇති කරපු ව්‍යාපාරයක් වුණත් පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ බරපතල විදියට දේශපාලනීකරණයකට මේ සම්පූර්ණ ව්‍යාපාරය නතු කරා. ඉතින් මම හිතනවා ඒකේ අවසාන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බවට පත් වුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. එයින්ද එතුමා මේ සමෘද්ධි ව්‍යාපාරයට කරපු විනාශය සම්බන්ධයෙන් මේ රටේ අහිංසක දිළිඳු ජනතාවගෙන් සමාව ඉල්ලීම මං හිතන්නේ ඉතාම වැදගත් වෙනවා. මොකද කිසිම රජයක් නොකරපු ආකාරයට මේ සමෘද්ධි ව්‍යාපාරයේ දූෂණයකට ලක් කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කරා.
බොහොම ස්තුතියි. ශාන්ත බණ්ඩාරම් මන්ත්‍රීතුමා අධ්‍යාපන මැතිතුමා විසින්.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න එක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විශාල සේවාවක් සිදු කරන බව මම පිළිගන්නවාද කියන එක. අනිවාර්යෙන් පිළිගන්නවා ගරු කතානායකතුමනි, නාම මාත්‍රයෙන් පමණක් නෙමෙයි ක්‍රියාවෙන් අපි ඒ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ගෞරව ප්‍රණාමය පිරිනමනවා. මේ ළඟදී පවත්වන ලද උසස් පෙළ විභාගයේ සාර්ථක ලෙස සම්පූර්ණ කිරීම සඳහා අතිවිශාල කැපවීමක් දායකත්වයක් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් කරා. ඒ නිසා තමයි ළමයින් 362,000 පෙනී සිටි මේ විභාගය මේ විදිහට සම්පූර්ණ කළා. ඒ දරුවන්ගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට පුළුවන් වුණේ. ඒ වගේම පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පවත්වලා දින 33ක් ඇතුළත ප්‍රථම වතාවට අපේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රතිඵල නිකුත් කිරීමට පුළුවන් වුණා. දැන් තිබෙන අතිශයින් අසීරු තත්වයේ තුල විදුහල්පතිවරුන් ගුරුවරුන් පාසල් වලට පැමිණෙනවා විශාල ප්‍රතිශතයක්. දැන් පෞගේ දවස් 3 ඇතුළත 85%ක් 90%ක් ඒ ගුරුවරුන් පාසල් වලට පැමිණියා. අපි ඒක අවංකව අගය කරනවා. ආදක විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයන් පවතින බව මම පිළිගන්නවාද? ඔව්, අනිවාර්යෙන් පිළිගන්නවා. ආයන්න එක විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට වැටුප් ගෙවීම වෙනුවෙන් වාර්ෂිකව වැයවන මුදල දළ වශයෙන් කොපමණද? ඒකට පිළිතුරු මෙසේ ගරු කතානායකතුමනි, සේවය විදුහල්පති සේවය සඳහා වාර්ෂිකව වැටුප් පිණිස වැයවන මුදල රුපියල් මිලියන 8199යි. වාර්ෂිකව දීමනා සඳහා වැයවන මුදල රුපියල් මිලියන 138.8යි. එකතුව මිලියන වලින් රුපියල් මිලියන 8337.8යි. ගුරු සේවය සඳහා වාර්ෂික වැටුප් පිණිස වැයවන මුදල රුපියල් මිලියන 123.637යි. වාර්ෂික දීමනා සඳහා වැයවන මුදල රුපියල් මිලියන 2395.5යි. එකතුව රුපියල් මිලියන 126,032.5යි. එතකොට සම්පූර්ණ එකතුව වාර්ෂික වැටුප් සඳහා වැයවන මුදල රුපියල් මිලියන 131,836.6යි. වාර්ෂික දීමනා සඳහා වැයවන මුදල එකතුව රුපියල් මිලියන 2534.3යි. සම්පූර්ණ එකතුව රුපියල් මිලියන 134,370.3යි. එතුමා ඊළඟට අහන ප්‍රශ්නය තමයි ආයන්න දෙක විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප්වල පවතින විෂමතාවයන් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වැඩපිළිවෙලක් සකස් කර තිබේද? වැඩපිළිවෙලක් සකස් කළා තියෙනවා පමණක් නෙමෙයි, ඒක ක්‍රියාත්මක කළා තියෙනවා. දීර්ඝ කාලාන්තරයක් ඔස්සේ මේ ප්‍රශ්නය විසඳීමට අපි හුඟක් මාන්සි වෙලා පියවර රාශියක් ලබාගෙන තියෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය මේ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ පියවර මෙසේයි ගරු කතානායකතුමනි, 2019-09-30 දින ඇති විශේෂ අමාත්‍ය මණ්ඩල කමිටුවක් මගින් මෙම වැටුප් විෂමතා සම්බන්ධයෙන් පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති අතර ඒ සඳහා අනුමැතිය හිමි වී ඇත. ආයන්න ගෞරවනීය වෘත්තීන් ලෙස ගුරු හා විදුහල්පති සේවාවන් සඳහා සාධාරණ වැටුප් තලයන් ලබා දීම අවශ්‍ය බව, ආයන්න මෙහි පළමු පියවර ලෙස ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කිරීමට සහ සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට කොමිෂන් සභාවක් පත්කිරීම. ඊළඟ පියවර ඒ අනුව ශ්‍රී ලංකා ගුරු සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය සංවෘත සේවාවන් බවට පත්කිරීම හා සුදුසු වැටුප් ව්‍යුහයන් සකස් කිරීම සම්බන්ධව 2019-10-11 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරන ලදී. ඒක කෙරුණා. ඊළඟට සිදුවන්නේ ඒ අනුව ජාතික වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව සලකා බලා 20-20-2020 දිනැති අමාත්‍ය මණ්ඩලය තීරණය මගින් එම යෝජනා ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ මත. ඉතින් අපි ඒකෙන් සෑහීමට පත්වන්නේ තවදුරටත් මේ උත්සාහය අපි කරගෙන ගියා. ඊළඟ පියවර නැවත ගුරු විදුහල්පතිය සේවාවන්හි වැටුප විශේෂතාවයන් ඉවත් කිරීම මෙන් 20/20/2024 දින ඇතිව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් වැටුප විෂමතාවයන් නිවැරදි කිරීමට කටයුතු කිරීමටත් එතෙක් අතුරු දීමනාවක් ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇත. ඒ කියන්නේ මේ ව්‍යාකූල සංකීර්ණ ප්‍රශ්නේ විසඳෙන තුරු తాවකාලික පියවරක් හැටියට අතුරු දීමනාවක් අපි නිර්දේශ කළා. ඒ සඳහා 20/20/3/5 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් පහත සඳහන් නියෝග ලබා දී ඇත. එක, වැටුප් විෂමතාවයන්ට අදාළ සියලු තොරතුරු ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට නියම කිරීම සහ දෙක, වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව මීළඟ අයවැය මගින් විදුහල්පති හා ගුරු සේවාවන්හි පවතින වැටුප් විෂමතාවයන් විසඳීම සඳහා පියවර ගැනීම. එකී තීරණයට අදාළව ජාතික වැටුප් කොමිෂන් සභාව 20/20/5/12 දින ඇති විදුහල්පති හා ගුරු වැටුප් විෂමතාවයන්ට අදාළ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කැඳවා ඇති අතර එම තොරතුරු 20/20/7/23 දින ඇතිව ජාතික වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත. එතෙක් අතුරු දීමනාව සම්බන්ධයෙන් තීරණයක් ලබා ගැනීමට නැවතත් අමාත්‍ය මණ්ඩලය සටහනක් 20/20/11/27 දින ඇති ඉදිරිපත් කර ඇත. මෙම අතුරු දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබා දීමට භාණ්ඩාගාර ලේකම්ගේ එකඟත්වය හිමි වී ඇත. ඉතින් ඒකනේ ගරු කතානායකතුමනි, දැන් ඒ අතුරු දීමනාව ගෙවන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා ඒක අනුමත කරලා තිබෙනවා. එම නිසා විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට සහනයක් හැටියට ක්ෂණිකව වහාම ඒ අතුරු දීමනාව ගෙවන්න පුළුවන්. ඒ ගැන අපි සතුටු වෙනවා. විශාල ප්‍රයත්නයක් දරලා තමයි මේ ප්‍රතිඵලය ලබා ගැනීමට පුළුවන් වුණේ. ඉතින් අවසාන ප්‍රතිඵලය ලැබීමට පෙර මේ අතුරු දීමනාව විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට ලබා දීම සඳහා අපි මුදල් ලබාගෙන තියෙනවා. ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ අනුව කටයුතු කිරීමට පුළුවන් වීම අපට විශාල සතුටක්. ගරු කතානායකතුමනි,
මං ස්තුතිවන්ත වෙනවා. ඇත්තෙන්ම ඉතාම සාර්ථක පිළිතුරක් අපේ ගරු අමාත්‍යතුමා ලබා දුන්නා. විශේෂයෙන්ම ගුරු පරපුරේ විශාල ප්‍රශ්න ගැළු රාශියක් මේ වැටුප් විෂමතාවයන් පිළිබඳ තිබ්බා. අපි දීර්ඝ කාලයක් මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් කතා කරලා තිබෙනවා. ඒ නිසා ඔබතුමා ඉතාම හොඳ පියවරක් අරගෙන තියෙනවා. ගුරු විදුහල්පතිවරු වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම කඩිනමින් කරන්න කියලා ඉල්ලා සිටිමින් කෙටි අතුරු ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔබතුමාට ඉතාම අසීරුම කාලෙදි තමයි මේ අධ්‍යාපන පද්ධතියට නායකත්වය දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ COVID-19 වෛරසයේ ප්‍රශ්නත් එක්ක. අද පාසල් පද්ධතිය ගත්තාම විශේෂයෙන්ම අපි ඊළඟට කඩේමක් හැටියට තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය. ඒ සාමාන්‍ය පෙළ විභාගය දැන් පාස්කු ප්‍රහාරයෙන්ද සෑහෙන කාලයක් එතන නැති වුණා. ඒ වගේම මාර්තු මාසෙ ඉඳලා පාසල්වල ක්‍රියාකාරීත්වය වෙන්නේ. අදත් පාසල් විවෘත කරලා තිබුණාට විශාල ප්‍රදේශ ගණනාවක පාසල් වසලා තිබෙනවා. ඉතින් ඒ නිසා සෑහෙන අසාධාරණයක් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සාධාරණ වැඩපිළිවෙලක් හෝ එහෙම නැත්නම් ඒ විභාගයේ කල් දැමීම සම්බන්ධව තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවාද කියලා දැනගන්න කැමති ගරු එමෙතුමයි.
ඔය ගැන ගරු කතානායකතුමනි අවධානය යොමු වෙන්න පවතිනවා. මුළු රටේම තිබෙන්නේ පාසල් 10,165ක් පමණ. දැන් ඒවායින් අපිට විවෘත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ හරි අඩක් පමණයි, 5,100ක්. ඒතර සම්පූර්ණ බස්නාහිර පළාතේ, ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ හා කළුවර දිස්ත්‍රික්කයේ කිසිම පාසලක් විවෘත වෙලා නැහැ. ඒතර දිවයිනේ සෙසු ප්‍රදේශවලත් හුදකලාව කළා තියෙන පොලිස් වසන් තුල පිහිටලා තිබෙන පාසල් අපි විවෘත කළා නැහැ. ඒතර ඒ පළාත්වල සෞඛ්‍ය තත්ත්වය අනුව ඒ සෞඛ්‍ය බලධාරීන් හා විදුහල්පතිවරුන් එක්කාස් වෙලා තීරණ අරන් තියනවා යම් යම් පාසල් වසා දැමීමට. මහනුවර පළාතේ 45ක් විතර වැහුවා. ඊයේ ගම්පොළ ප්‍රශ්නයක් ඇති වෙලා ගම්පොළ පාසල් කීපයක් වැහුවා. හාලියල අම්බලංගොඩ ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. කිලිනොච්චේ දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාරකතුමා තීරණය කරලා තිබෙනවා තාවකාලිකව පාසල් වැසීමට. ඉතින් මේ තත්ත්වය තුළ ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන පරිදි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනට තිබෙන තත්ත්වය තමයි ගරු කතානායකතුමනි සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තිබෙනවා. ඒ කියන්නේ 20යි 21 ජනවාරි මාසයේ 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා තමයි දැනට තීරණය වෙලා තියෙන පරිදි සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ. හැබැයි මේ තත්ත්වය දිගින් දිගටම මෙහෙම පවතිනවා නම් තව සතියක් දෙකක් තුල අපිට මේ පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තියෙනවා නම් ඒ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය තමයි තීරණාත්මක සාධකය. ඉතින් ඒ සාධකයේ සැලකීමට භාජනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා කළා අපි තීරණයකට එළමෙනවා නම් දැන්ට මේ පාසල් විවෘත කරන්න බෑ කියලා. එවන් තත්ත්වයක් තුළ උසස් පෙළ විභාගයේ ඒ දිනවල පැවැත්වීම සාධාරණ වන්නේ නැහැ. මොකද මේ සියලුම ශිෂ්‍යයන් පෙනී සිටින්නේ එකම විභාගයක් සඳහා. ඉතින් සමහර ශිෂ්‍යයන්ට පාසල් වලට ගිහිල්ලා පන්ති වලට ගිහිල්ලා ඒ ඉගෙනීම ලබා ගන්න පුළුවන් නම් මූණට මූණ සුරස්ත නෙමෙයි මූණට මූණ ඒ පන්තියේ ලබා ගන්න පුළුවන් නම් ඒ අනිත් ශිෂ්‍යයන්ට ඒ එකම විභාගයට පෙනී සිටින අනිත් ශිෂ්‍යයන්ට ඒ පහසුකම නැතිනම් එතන වෙන අසමාන තත්ත්වයක් තියෙනවා. ඒක සාධාරණ වන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයේ දිගින් දිගටම තියෙනවා නම් මේ පාසල් විවෘත කරන්න බැරි නම් අපිට තීරණයක් ගන්න වෙනවා අකමැත්තෙන් හෝ ඒ විභාගයේ කල් දැමීමට. ඒ ගැන තාම තීරණයක් කරන්නේ සතියක් තුළ අපි ඒ තීරණය ගැනීමට බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි.
ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අපි කවුරුත් දන්නවා විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයෙන් හින්දා පාසල් වල කටයුතු අඩපණ වුණ නිසා ඒක සාධාරණ කාරණයක්. ඒ තුළ විශේෂයෙන්ම පාසල් ක්‍රීඩා මේ වර්ෂය තුළ පැවැත්වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා පාසල් වල ඒ දරුවෝ යම් නිශ්චිත ඉලක්කයකට සමහර විට 18න් 15 වගේ තරගයකට ඉදිරිපත් වෙන ඔවුන්ට එතනින් පස්සේ ආයේ පාසල් ක්‍රීඩාවට ඉදිරිපත් වෙන්න බෑ. පොඩි කාලේ ඉඳලා ක්‍රමානුකූලව ඇවිල්ලා ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්න ඉන්න වර්ෂෙම මේ වගේ තත්ත්වයක් වුණාම ඒක ඔවුන්ගේ අනාගතයට විශේෂයෙන්ම බලපාන ඔවුන්ගේ ඉදිරි අනාගතයට ඒ පදක්කම ඒ සහතිකය ගන්න බැරි වීම තුළ. ඒ නිසා මේ පාසල් ක්‍රීඩා මේ අවුරුද්දේ පවත්වන්න බැරි වෙනවා. ඒක සාධාරණ හේතුවක්. හැබැයි එවැනි ඒ තත්ත්වය තුළ අසාධාරණයට ලක්වන පාසල් ක්‍රීඩා දරුවන් වෙනුවෙන් පාසල් ක්‍රීඩා මේ වර්ෂයට හිමේ ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවාද කියලා දැනගන්න කැමති ගරු ඇමතුමනි.
ගරු කතානායකතුමනි, අධ්‍යාපනය පිළිබඳ අපිට තියෙන්නේ සමස්ත සංකල්පයක්. ඒ කියන්නේ ළමයි පන්තිවලට ගිහිල්ලා විභාගවලට සූදානම් වෙලා යම් යම් දේවල් කටපාඩම් කළා ඒවල් ඉවීම පමණක් නෙමෙයි සමස්ත පෞරුෂය වර්ධනය වීම තමයි අපි දකින හැටියට අධ්‍යාපනයේ ප්‍රමුඛ අරමුණ වන්නේ. ඉතින් ක්‍රීඩා ඉතාමත් වැදගත්. හැබැයි වෛද්‍ය විශේෂඥයන් මට පැහැදිලිව උපදෙස් දීලා තිබෙනවා පාසල් ආරම්භ කළාත් ඉතාමත් ඉක්මනින් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න එපා කියලා. ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි සමාජ දුරස්ථභාවයේ කිසිසේත් ක්‍රියාත්මක කරන්නට බෑ ක්‍රීඩා ආශ්‍රිත. ඉතින් ඒ නිසා පන්ති පටන් ගන්න පුළුවන් වුණත් ඒ වැඩ කටයුතු කරගෙන යන අතර දැනට ක්‍රීඩා පාසල් වල ආරම්භ කරන එක නුසුදුසුයි කියන බොහොම පැහැදිලි උපදේශය තමයි මට ලැබිලා තියෙන්නේ වෛද්‍ය විශේෂඥයෙක්. ඉතින් ඒ නිසා ඒ දරුවන්ගේ සෞඛ්‍ය අවධානයකට කරන්න බෑ. ඒක දැනට කරෙන්නේ නැහැ. ඒත් ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රකාශ කරන මතය මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. ක්‍රීඩා සම්බන්ධයෙන් උනන්දුවක් උද්‍යෝගයක් නිපුණත්වයක් දක්වපු දරුවන් සම්බන්ධයෙන් අපි සාධාරණයේ ඉෂ්ට කරන්න ඕනේ. ඒ ප්‍රශ්නය අපි සැලකීමට භාජනය කළා සුදුසු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව මම මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න කැමතියි. ස්තුතියි.
ශාන්ත බණ්ඩාර මහත්මයා. තප්පරය දෙන ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම ගරු ඇමතුමනි ඇහුවේ ජාතික පාසල් ක්‍රීඩා තරඟ ඒ පළාත් තරඟ ජාතික පාසල් ක්‍රීඩා තරඟ පවත්වන්න මේ වර්ෂයේ බැරි වුණා. ඒ වෙනුවෙන් ඒ අසාධාරණ ලක් වෙන දරුවන් වෙනුවෙන් අපට වැඩපිළිවෙලක් අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද අනාගතයේ හරි ඒ විච්ච අඩුපාඩුව ලබා දෙන්න? මේක ඔබතුමාගේවත් කාගේවත් වරදක් නෙමෙයි. ඔබතුමා කියපු පරිදි විශේෂ සෞඛ්‍ය විශේෂඥයින් දීලා තියෙන උපදෙස් හරිදී මම කියුවේ මේ පාසල තුල දැන් ක්‍රීඩා කිරීම නෙමෙයි, මේ වර්ෂයට නියමිත පළාත් හා ජාතික පාසල් ක්‍රීඩා පවත්වන්න බැරි වුණා. ඒ වෙනුවෙන් ඒ අවස්ථාව වෙන දරුවන් වෙනුවෙන් විච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද කියන කාරණා.
ගරු කතානායකතුමනි, ඒකට ප්‍රායෝගික විසඳුමක් අවශ්‍යයි. ඒ දරුවන්ට කිසිම අසාධාරණයක් සිදු නොවන විදිහට අපි වග බලා ගන්නවා. ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කළා. ඒ පිළිබඳව මම ගරු මන්ත්‍රීතුමා දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ස්තුතියි. දිලිප් ප්‍රදාරච්චි මන්ත්‍රීතුමා මාර්ග සංග මාර්ග මහා මාර්ග මාත්‍යමගේ
කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි, අයන්න එක පාලම් 34ක ඉදිකිරීම ආරම්භ කර ඇත. අයන්න දෙක පාලම් 15ක වැඩ නිම කර ඇත. අයන්න තුන පාලම් 19ක වැඩ අවසන් කර නොමැත. ආයන්න ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ යටතේ රාජ්‍ය නිර්මාණ හා නීතිගත සංස්ථා මගින් කරගෙන යන වැඩ අවසන් කරන මැති පාලන් 17ක ඉතිරි වැඩ මාර්ග සංවර්ධන අධිකාරියට පවරාගෙන කිලෝමීටර් ලක්ෂ විකල්ප මාර්ග ව්‍යාපෘති යටතේ සිදු කිරීම සඳහා ඇස්තමේන්තු සකස් කර අනුමැති සඳහා ඉදිරිපත් කර ඇති අතර අනෙකුත් පාලම් දෙකෙහි වැඩ මෙම වසරේ අවසන් කිරීමට හැකි බව දන්වා සිටිමි. ඈන්න කතානායකතුමනි පැන නොගන්නේ.
බොහොම ස්තුතියි.
ගරු මේ අමතුමනි, අපේ යහපාලන රජයේ අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාලම් 27ක් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරං හදන්න ගත්තා. එයින් පාලම් 9ක් අපි ජනතා ඉදිරියේ පැවරුවා. තව පාලම් 18ක් තියෙනවා. ඒ 18 කිරිඳිඔය මෝදර පැලස පාලම 2017 අපි ආරම්භ කරේ මිලියන 235. තාලිගඩ දිගම් පාලම 2017 අපි ආරම්භ කරේ මිලියන 270. උඩුවිල රබරත්ත පාලම 2018 අපි ආරම්භ කරේ මිලියන 188. අභයපුර පන්නේගම පාලම 2018 වර්ෂයේ ආරම්භ කරේ මිලියන 119ක්. රන්මුදුවැව මල්ලාර පාලම 2018 ආරම්භ කරේ මිලියන 103ක්. බැදිගම ලියංගස්තොර පාලම 2018 ආරම්භ කරේ 282ක්. කටුවන උත්තර ඌරුබොක්ක පාලම 2018 ආරම්භ කරේ මිලියන 63ක්. ඒ වගේ වලස්මුල්ල පල්ලෙකන්ද පාලම 2018 ආරම්භ කරේ මිලියන 96ක්. තල්දුව අඳුපැලන පාලම 2018 මිලියන 170ක්. ඌරුබොක්ක කුඹුක්කලව මැදකොට පාලම 2018 ආරම්භ කරේ 108ක්. කිරින්දුවේ අඟුල්මඩුව පාලම 2018 මිලියන 112ක්. තුන්දොල පාලම 2018 ආරම්භ කරේ මිලියන 45ක්. කිරමාර අඳුගල තරුණ සේවා පාලම ආරම්භ කරේ 2018 මිලියන 41ක්. ඌරුබොක්ක කම්මල් දොරු පාලම 2018 මිලියන 50ක්. සූර්යාව රෝහලසල පාලම මිලියන 33ක්. වලස්පුල්ල 2019 මිලියන 25ක්. කටුගම්පොත 55ක්. දිඹුල්ගල යන පාරම මිලියන 43ක්. ඉතින් මේවා 2017-18 ආරම්භ කරපු අපේ යහපාලන රජේ ආරම්භ කරපු පාලම් අද මිනිස්සුන්ට යන්න විදියක් නැහැ. එතන යන්ත්‍රෝපකරණ ඔක්කොම මේ පාලම් ගාව හරස් කරලා තියෙනවා. මුරකාරයෙක් ඉන්නවා. මේ අවුරුද්දක් වෙනවා වැඩ නැවතු වැඩ කරගෙන ආපු පාලම්. ඒ වැඩ නතර කරලා දැන් අවුරුද්දක් වෙනවා වැඩ පටන් ගන්න. ඉතින් ඕක මාර්ග වාහන වලට යන්න විදියක් නැහැ. මිනිස්සුන්ට අපහසුතාවය. ඉතින් ඒ වගේ ප්‍රශ්න ලොකු ප්‍රශ්න කර තියෙන ගරු අමතුමා. මේක සමහර කට්ටිය කියන සජිත් ප්‍රේමදාස මේ හැදුව පාලම් නිසා මේව නතර කරලා කියලා. ඉතින් ගම්මේ මිනිස්සුන්ගේ ලොකු ප්‍රශ්නයක්. රටේ ප්‍රශ්නයක්. අමතුරු 6 දිනක් අපේ හම්බන්තොට දිස්ත්‍රික්ක ඉන්න මේ හොයලා ඔබතුමාට වාර්තා කරේ නැද්ද?
ගරු කතානායකතුමනි, අපේ දිලිප් ප්‍රදාරච්චි අපේ මන්ත්‍රීතුමා අපෝ අතුරු ප්‍රශ්නේ දැන් මේකේ මොන ආණ්ඩු හිටියත් පාලම් හදන්න ඕන, පාරවල් හදන්න ඕන. ඒ තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒව වුණේ නැත්නම් ජනතාව ඔහොම ප්‍රතික්ෂේප කරනවා. දැන් තමුන්නාංශගේ මේ පාරවල් සජිත් ප්‍රේමදාස මහත්මයා අපේ විපක්ෂ නායකතුමා නිවාස සංවර්ධන අධිකාරියෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ. නෑ නෑ නෑ, යවෝ ඒ කොන්ත්‍රාත් සමාගමනේ. දැන් මේවා හදන්න මේ බාර දීලා තියෙන්නේ මේ තීන්දුව අරන් තියෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ. එතකොට දැන් එතුමා මහා මාර්ගය ඇමති නෙමෙයි. නෑ ඉන්න මං කියනකම් දැන් මේ ඔක්කොම දාලා තියෙන්නේ අපි ඇමතිතුමා මන්තුමා අපි හිටු ඇමතිතුමා ඔබතුමා දන්නේ නෑ. මෙතුමගේ කාර්යභාරය තිබ්බේ නිවාස හදන්න. එතුමා ගිහිලා කරලා තියෙන්නේ පාලම් හදන එක. මුළු රටේම නෙමෙයි ඒකත් හදලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කෙදී. එතකොට මොන හරි ප්‍රශ්නයක් තියෙන්නේ නැති එතුමාට පහුගිය ආණ්ඩුවෙන් ඒ අවශ්‍ය කරන සහයෝගය ලැබෙන්නේ නැතුව ඇති. ඒ හින්දා ලැබිච්ච අමාත්‍යංශයෙන් මේ අපේ කතානායකතුමනි මේ පාලම් හදන්නත් අරගෙන. දැන් ඔබතුමා දීර්ඝ විස්තරයක් කියව එක මම පිළිගන්නවා. වැඩේ තියෙන්නේ දැන් මේවට සල්ලි දෙමුන්නේ නැහැ. ප්‍රතිපාදන නැතුව තමයි මේ පාලම් හදන්න පටන් ගන්න තියෙන්නේ. නෑ ඒක හරි, ඒ ව්‍යුත්තර කරපු වාගේ කොමගේ ගරු මන්ත්‍රීතුමා නෑ සල්ලි සල්ලි වෙන් කරලා නෑ. දැන් රම්මාවත් පටන් ගත්තා. රන්මාවත්වලත් සල්ලි තිබුණේ නෑ. බිලියන 49ක් මහමාර්ග අමාත්‍යාංශය විතරක් ණය ගෙවන්න තිබුණා. ලක්ෂ 95000ක් කිට්ටුවෙන 9.5 බිලියන් කිට්ටුලා තිබා මහමාර්ග අමාත්‍යාංශයේ පවරගත්ත ඉඩම් වල මුදල් ගෙවලා තිබුණේ. එතන තමයි බංකුවත් වෙලා තිබුණේ ආණ්ඩුව. ඇත්ත කතන්දරේ. ඒතකොට දැන් මේවට ගෙවන්න තමයි අපි පෙබ්‍රවාරි මාසේ ආතුරු සම්මත ගිණුම ගෙනාවේ. ගෙවන්න කියලා. ඒක පරද්දන්න තමයි විපක්ෂ නායකතුමා එදා කටයුතු කරුවේ. ඒකයි අපිට ආපහු ඒක ඉල්ල ලස් කරගන්න උනේ. ওই පැත්තේ මන්ත්‍රු කතා කරලා කිව්වා මේක පරද්දන්න යන්නේ දාන්න එපා කියලා. ඉතින් ඒක අපිට ගැටලුවක් නැහැ. දැන් මේ පාලා ඔක්කොම අපි හදනවා. දැන් මේ පාලම් අපි අපේ මහමාර්ග අමාත්‍යාංශයට බාර දීලා තියෙනවා. ඉතින් මේ හේතුව මේ නිවාස සංවර්ධන අධිකාරියේ මේ ප්‍රතිපාදනය වෙන් කරලා තිබුණේ නැහැ. ඉතින් මේක අපිට බාර දීලා තියෙනවා. ඉතින් මේ පාලම් ටික විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි පාලම් 10000ක් හදනවා ලංකාවේ. ඉතින් වැඩ කරන රටක් හදනවා කියව වැඩ බිමක් කරනවා කිය අපේ රට අපි එකට අත ගහලා තියෙනවා. ඒ නිසා අපි කුඩම් වගේ සැලකිල්ල කරන්නේ නැහැ කීයටවත් හම්බන්තොට දිස්ත්‍රික්කෙට. අනිවාර්යයෙන්ම ප්‍රේමදාස මහත්තයා පටන් ගත්තද වෙන කවුරු හරි පටන් ගත්තද කියලා බලන්නේ නැහැ. දැන් එහෙම කෙරුව ඔබතුමාලායි කාට? ඔබතුමා නම් කෙරුවේ නැහැ. හිටපු නායකයෝ ඔය මෙහෙන් ආව අය ඇවිල්ලා කෙරුවේ පෝට් සිටි ව්‍යාපෘතිය නතර කරපු එක. සංවර්ධන කටයුතු නතර කෙරුවා. ඒකෙන් තමයි රට වැටුනේ. ඒකෙන් තමයි ආර්ථික වැටුනේ. ඒකෙන් තමයි ඔබතුමාන පරාජයටපත් වුනේ. ඒ නිසා අපි එහෙම කරන්නේ නැහැ. අපි සමස්ත ජනතාවට ප්‍රේමදාස මහත්තයාද කවුද පටන් ගත්තේ කියලා බලන්නේ. අපි අවශ්‍ය කරන සංවර්ධනය අනිවාර්යයෙන්ම ඇති කරන ගරු කතානායකතුමනි.
මේ සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස විතරක් නෙවෙයි හදන්න දිස්ත්‍රික්කේ මේ වෙලාව තුනේ නිවාස සම්මතවර වුණාට නිවාස හදන්න පාලම් හදන්න ඒ වගේම පාසල් ගොඩනැගිලි හදන්න හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාවගේ අවස්ථාව සෑම දෙයක්ම හිටි කරන තමයි ඒක කැබිනට් අමාත්‍යවරයා හැටියට රජයෙන් ඒව සම්පත් ලබා ගත්තේ. පාලම් විතරක් නෙවෙයි හැම සම්පතක්ම හරි ගස්සන්න දිස්ත්‍රික්කේ වැඩ කටයුතු කරන්න කටයුතු කරේ. ඉතින් ඒක තමයි මම ඔබතුමා කියන කතාව වැරදීනේ. දැන් මේ නිවාස ප්‍රේමදාස හදන්න අරගෙන නෙවෙයි පාලම් කරලා ගියා.
ඉතින් ප්‍රශ්න ඉවරද දිලිප් මන්තුමා?
අපි ප්‍රශ්න ඉවර.
ඔය යාළුවා කියන වන්තම
තියෙනක අවුල නැහැ. කෙළඩුවක් නැහැ.
දැන් දිලිප් ඇමතුමා හිටපු ඇමතුමා කියන විදිහට එතුමා පාසල් හදලා තියෙනවා. එතුමා පාලම් හදලා තියෙනවා. එතුමා පාරවල් හදලා තියෙනවා. අපි නෑ කියන්නේ නෑ. එතුමා දිස්ත්‍රික්කේ නායකයනේ. අපි දිස්ත්‍රික්කේ අපි නායකත්වයේ දරද්දිය කරන්න සිද්ධ වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ එතුමා එහෙම කරපු දිස්ත්‍රික්කෙන් පැනලා ගියා. නෑ දැන් ඔබතුමා තමයි නායකයා වෙන්න ඕනේ. නෑ මහින්ද මහත්තයා බැල්ලා ගියේ නෑ. මහින්ද මහත්තයා හරි තැනට ආවා. මහින්ද මහත්තයා නිසි තැනට ඇවිල්ලා තමන්ගේ සහෝදරයා තියලා පුතාව තියලා කුරුණෑර දිස්ත්‍රික්කයට ඇවිල්ලා මතක හිටින මනාපයක් ලංකා ඉතිහාසයේ ලබා ගත්තා එතුමා. ඒ නිසා ප්‍රේමදාස මහත්තයාවනි මෙතුමා ඉතින් පැනලා ආවහින් ඒක තමයි ඇත්ත කතන්දරේ. හැබැයි ඔබතුමා ඉන්නේ කියන අපි සතුට වෙනවා. ඔබතුමා හිත හොඳ මිනිස්සෙක්. අපිට ගැටලුවක් නෑ දිලිප් ඇමතිතුමා ගැන. ඒ හින්දා ඔබතුමා කිසි සැකයක් තියාගන්නව පාලම් ටික ඔක්කොම හදලා දෙනවා. හැබැයි හදලා ඒකේ සල්ලි කියන්නේ අපේ ආන්නේ හදපුවාගේ සල්ලි කිව්වෙත්
අතනායකතුමනි මම මේ ආගෙන හිටියා ජොන්සන් ඇමතුමා උත්තර දෙන එක මහමාර්ග හිටපු ඇමතිවරයා හැටියට ප්‍රතිපාදන වෙන් කරලා තිබුණේ නැහැ කිව්වා. පාලම් වල සල්ලි දාලා නැහැ කියලා මේ දිලිප් වේදාරච්චි මන්ත්‍රීතුමා කියන එක සහතික ඇත්ත. ඒවට ප්‍රතිපාදන වෙන් කරලා තිබුණා මහමාර්ග අමාත්‍යාංශය වගේම පළාත් පාලන අමාත්‍යාංශයෙන්. ග්‍රාමීය පාලම් වලට රන්මාවත් වලට මුදල් වෙන් කරලා තිබුණා. ගිවිසුම අත්සන් කළ මුදල් වෙන් කරපු ඒවා අතරමඟ නතර කරලා තියෙනවා. අවුරුද්දක් ගෙවලා නැහැ ඔයාලා. බිල් ගෙවලා නැහැ. ඔයාලගේ කාලේ අවුරුදු 10ක් වන්දි ගෙවපු නැති මුදල් ටික ඔක්කොම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවා සූර්යවැව වන්දි ටික ගෙව්වේ අපි. ලැජ්ජයි කියන්න කෝටි ගානක වන්දි අපි ගෙව්වේ. ඒ නිසා මුදල් ප්‍රතිපාදන වල අඩුපාඩුවක් නැහැ. ඔයාලා වැඩ කරලා නැහැ. මේ අවුරුද්ද තුල පාරවල් නතර වෙලා තියෙනවා.
ගම්බෝමිසති ඔබතුමාගේ
මම සතුට වෙනවා. මගේ පාරණ මිත්‍රයා අවිදහසි හිටපු ඇමතිතුමා මගේ අමාත්‍යංශෙත් හිටියා. අපි කෙල්ල ඇමතිතුමත් හිටියා. ඔබතුමා රන්මාවත් ගැන කතා කෙරුවා. රන්මාවත් වලට මුදල් තිබුණේ නැහැ. තාම මුදල් ගෙවනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. වචන වලින් තිබුණා. මුදල් නැහැ. ඒක තමයි ආර්ථික බිමට වැටුනේ 107 තිබුණ ආර්ථික වර්ධන වේගය ඇෆ්ගනිස්තානේ ගාවට ගෙනගන් දක්ෂ ලෙස අවුරුදු 4 මාරෙන් ගෙනයි තම උන්නාසෙලා. ඊළඟට මම වගකීමෙන් කියනවා බිලියන 9.5 පවරගත් ඉඩම් වලත් මුදල් ගෙවලා තිබුණේ නැහැ. එතකොට මේ 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 මාර්ග මේ ඔබතුමා දුන්නේ නැහැ. මේක මේ ප්‍රේමදාස මහත්තයා එතුමාට තිබුණ බලෙන් මේ ලබා ගත්ත දේවල් ඔබතුමා ප්‍රේමදාස මහත්තයාට සලකලා තිබුණේ නැහැ. ඒක තමයි දිලිප් වේදාරච්චි මන්තුමාගේ ප්‍රශ්නේ. ඇත්ත. ඉතින් දැන් ඔබතුමා කියන විදිහට දැන් ඔබතුමාලා ওই විදිහට හොඳට වැඩ කරුවා නම් පරදුනේ කොහොමද?
නෑ පෙරදුනේ කොහොමද කියන්නකෝ ගෙදර යවුවනේ ජනතාව අවුරුදු 4 මාසක් ගිහිල්ලා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ මොන පිස්සුද ඒ තමුන්නාංශය හදන්න හදන මතය අඩුම ගානේ තමුන්නාංශයේ සංවර්ධන ගැන කතා කරන තමුන්නාංශයේ පෞද්ගලික ලේකම්ගේ ආරක්ෂා බලා ගන්න බැරි වෙච්ච ආණ්ඩුව ඇමති තමුන්නාංශයේ පෞද්ගලිකෙන් දැයිලා වැඩි කියලා ගියා මේක තමයි ඇත්ත කතන්දරේ ඒ හින්දා තමුන්නාංශයලා ඔය කියන සුන්දර යුගය තිබුණේ නෑ රට විනාශ කරලා ආර්ථිකය කඩලා හොරකම් කරලා පළවෙනි මාස තුනේ මහ බැංකු හොරා කාලා හැම ව්‍යාපෘතිකම හොරා කාලා දූෂිතිය බවට තමුන්නාංශ පරිවර්තන
කාලේ 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 ගැන අවධානය යොමු කරලා කටයුතු කරොත් හොඳයි
ඇති දැහුවා
හම්බන්තොට දිස්ත්‍රික්කයට හම්බන්තොට දිස්ත්‍රික්කේ දාලා පැනලා ආවා කිව්වා එතුමා නව පක්ෂය
ඒව ගැන කතා කරන්න එපා දැන් ගරු දිලිප් වේදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ අහලා ඒක අවසන්
මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඔබතුමා කොමාර රවට්ටල කුරුණෑගලට අරගත්ත අපේ දිස්ත්‍රික්කේ අපේ නායකයා නායකයා මට කියන්න තියෙන්නේ ඒ වගේම අපේ මගේ ඊළඟ ප්‍රශ්නේ මේ අයවැය කතාවේ ඇතුළත් වෙලා තියෙනවා සෑම ගමක් ආවරණ පරිදි මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50000ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 20000ක් අතිරේක ප්‍රතිපාදනය වෙන් කරනවා කියලා. ඉතින් මේක බැලුවම කිලෝමීටරයක් හදන්න රුපියල් ලක්ෂ 4යි යන්නේ කොහොමද හදන්නේ කරු මේ ඇමතුමා?
මොකද දීපන්ද?
හදන්න ලක්ෂ 4යි යන්නේ. දැන් මම
කර නෑ නෑ.
මේ දාලා තියෙන්නේ.
ඔබතුමා දන්නේ නෑ දැනටම දිලිප් ඇමතුමා ගැන මම පුදුම වෙන්නේ නෑ. තුමා හොඳ දේශපාලඥෙක්. එතුමා දේශපාලඥෙක් හොඳ දේශපාලඥෙක් අපි බොහොම අගය කරන දේශපාලඥෙක් එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා දොස් කිව්වට එතුමා නෑ එතුමා හදවතින් එතුමාට ගරු කරන පුද්ගලෙක් අපි ඒක දන්නවා හැබැයි මේ දැනටම කිලෝමීටර් 12000ක් ආරම්භ කරලා තියෙනවා ඒ හින්දා ඉන්න මං කියනකම් ඉන්නේ දැන් ඔය ගණන් හිලව් ඒ කාලෙත් එක්සත් ජාතික පක්ෂය අපි ඉන්න කාලෙත් හැදුවා අර ගන්නවා බෙදනවා ගණන් හදනවා පෙන්නනවා වෙන්නේ නැහැ කියලා හැබැයි ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ වැඩ කරලා පෙන්නපු ආන්ඩොක්සා ජනාධිපතිෙක් හිටියේ. දැන් අපිත් ආරම්භ කළ දෙවිතුමා කියන අවුරුද්දක් මුකුත් කෙරුවේ නෑ කියලා. අවුරුද්දක් මොනවද කරන්න තිබුණේ? අවුරුද්දක තිබුණේ තමුන්නාන්සේලා දන්න කොවිඩ් එක ඇති වුණා. පාර්ලිමේන්තු මැතිවරණේ තියන්න බැරි වුණා. අපි ඒක අපේ වැසිස්සේ කතා කරමු. ගරු කතානායකතුමනි, ඕකට මම උත්තර දෙන්න අපේ වැසිස්සේදී.
මම දෙන්න.
වැසිස්සේදී අපි දෙන්න උත්තර. අපි දෙන්න උත්තර වැසිස්සේදී. ඔබතුමාගා කියන්න. හැබැයි උත්තර දෙනවා උත්තර දෙන්නේ වැඩ කරලා හදලා පෙන්නන්නේ කිලෝමීටර් 12000 දැන් ඇදී ආරම්භ කරලා තියෙන කරු කතා නැහැ එතුමන්ට ආ ඉන්න මගේ රාජ්‍ය අමාත්‍යතුමා උත්තරයක් දෙන්න ඕනේ කියලා කියනවා එතුමාට දෙන්නේ
ඕක දැන් මේ ප්‍රශ්නේ ඇදිනවා බොහොම මේ කාලයක්
දාලා තියෙන මයික් එක රාජ්‍ය අමාත්‍යතුමා කරු කතා නැහැ එතුමනේ කිලෝමීටර් ලක්ෂින්ද මයිකේ දෙයි උත්තර
දෙන්න. ඔව් දිලිප් පෙදාරච්චි මන්තුමාගේ. මොකද ඔබතුමා දැන් ප්‍රශ්නේ අහුවලා ඒකටනේ උත්තර ගන්න බැරුනේ මේ.
ගරු කතානායකතුමනි, ගරු දිලිප් පෙදාරච්චි මන්තුමයි, ගරු අබිරසි මන්තුමයි මම හිතන්නේ මතු කරපු කාරණාව තමයි අයවැය ලේකණේට දාලා තියෙන මුදල් ප්‍රතිපාදනය කිලෝමීටර් ලක්ෂයක් හදන්න බෑ කියන එක. ඉතාමත් පෑදලිව. ගරු මන්ත්‍රීතුමාට කියන්න ඕනේ තමුන්නාංශලගේ අවුරුදු 5ෙම කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක්
ඔබතුමා ප්‍රශ්න පහක් අහලා
ප්‍රශ්න පහක් නේ ප්‍රශ්න දෙකක් මගේ ඇහුවේ ප්‍රශ්න උත්තර දුන්නා තාම මගේ
හරිනම්
ඔක්කොම මම අහනවා වර්ග කිලෝමීටර් 104 කොහමද හදන්නේ කියලා මගේ ප්‍රශ්නේ උත්තර දෙන්න
දැන් කිව්වනේ දැන් ඔබතුමාට පැහැදිලිව අපි කියන්නේ
අපේ අවුරුදු පහට කිලෝමීටර් ලක්ෂයක් අවුරුදු පහට කිලෝමීටර් ලක්ෂයක් හදනවා කියලා තියෙනවා. ලබන අවුරුද්දේ අපි කිලෝමීටර් 30000ක් හදනවා. මේ අවුරුද්දේ අපි 10000ක් පටන් ගන්න තියෙනවා. අපි කිලෝමීටර් ලක්ෂේ මහ පොළොවේ මේ වෙද්දි 10000ට වඩා පටන් ගන්න තියෙනවා. ඒ නිසා ඔය සල්ලි වලට අමතරව අපිට ආසියානු සංවර්ධන බැංකුවෙන් උදව්වක් වෙනවා.
අපි යනවා ප්‍රශ්න අංක හදන්න.
World Bank එකෙන් උදව්වක්
වෙනවා. ඔය ඇමතුමා. ඔය ඇමතුමා.
ගරු කතානායකතුමනි මම මේක අවසන් කරන්න. එකක් මම මතක් කරන්න කැමතියි.
ඔබතුමනි මේ රටේ තියෙන ප්‍රශ්න අහන්න දෙන්න මේ ප්‍රශ්න පහක් දැන් අහලා
කතා නැහැ. දිලි වෙන්න. ඇමතුමා ඉන්න. ගරු කතානායකතුමනි එකක් අපි මතක් කරන්න ඕනේ. අවුරුදු 4000ක් තිබිලා පටන් ගත්ත පාලන් ටිකවත් හදාගත්ත බැටරි ආණ්ඩුවක්. අපෙන් අහනවා කොහොමද කිලෝමීටර් ලක්ෂය හදන්නේ කියලා. අනිත් එක තමයි ගරු කතානායකතුමාට කිව්වා කියනවා දිලිප් එදාචි මන්තුමා මයික් එක දෙන්නේ නැහැ කියලා. ඔබතුමා මේ හිටපු කතානායකතුමත් එක්ක බලනකොට මේ මන්ත්‍රීරුන්ට ඇති වෙන්න ප්‍රශ්න අහන්න දෙනවා. ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. එතුමා ප්‍රශ්න පහක්වත් වැඩි ඇහුවා. ඒ හැම දෙයකට අපි උත්තර දුන්නා. ඔබතුමා ඉඩ දුන්නා. එහෙනම් කරු ජයසූරිය මහත්තයා කාලේ නෙමෙයි කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි. එදා තිබුණේ කැලෑ නීතිය මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙච්ච හැටි විපක්ෂයට කතා කරන්න නොදෙන්න හැටි අපිට හොඳට මතකයි. වැදගත් කතානායකයෙක් ඉන්න ප්‍රජාතන්ත්‍රය ඒකින්ද දැන් ඇහුවා දවු ජඩි අහලා නාගන්න නැතුව වාඩියමු.
හරි බොහොම ඉස්තුති. ප්‍රශ්න අංක 7 කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා. පැමිණනේ. ප්‍රශ්න අංක 8 රවුෆ් හකීම් මැතිතුමා.
මම අහනවා.
වනජීවි වන සංරක්ෂණ ඇමතුමා. වනජීවි ඇමතුමා.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලා
සිටිනවා. දෙවන වටේ ප්‍රශ්න අංක 7 කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා. කරුවරේ හඬ
සල්ලි වලින් කරන්න කියලා
පරිමාර්ග ඇමතුමා. සභාගත කරනවා.